ප්‍රජකට මේ ඇමතුමා ඔබතුමාට විනාඩි 13ක කාලයක් ලැබෙනවා.
අරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමේනි මුලින්ම ස්තුතිවන්ත වෙනවා කාලය ලබා දීම සම්බන්ධයෙන්. අපි ගත්තොත් මෙවර අයවැය අපි 2025 මුල් අයවැයේම දිගුවක් විදිහට අපි සලකන්න පුළුවන්. අපේ මේ මුල් අයවැය අපි ගත්තේ ස්ථාවරකරණය කරන්න. දැන් අපි සංවර්ධන ඉලක්කයට යනවා. ඒ අතරතුර කාලේ අපි මේ කෙටි කාලයක් ඇතුළත අවුරුද්දකට අඩු කාලයක් ඇතුළත අපි සංවර්ධන ඉලක්ක ගොඩක් අපි ගිහිල්ලා සපුරලා තියෙනවා. ඒක ඉතාම සන්තෝෂයට කාරණාවක්. අපි පරිපූර්ණ නැති වුණාට මේ කෙටි කාලයක් ඇතුළත අපිට කරගන්න පුළුවන් දේවල් ටික ගැන අපි ඉදිරියේදී කතා කරනවා. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, අපි උසස් අධ්‍යාපනය ගත්තොත් උපාධිය කියන්නේ සහතිකයක් පමණක් නෙමෙයි. උපාධි සහතිකයේ ඇතුළත් වෙනවා විශ්වවිද්‍යාල කියන කොටස, යුනිවර්සිටි. ඒ කියන්නේ විශ්වීය අධ්‍යාපනයක්. ඉතින් මේ අධ්‍යාපනය විශ්වීය අධ්‍යාපනය දක්වා යන මාර්ගයක තමයි අපි මේ උසස් අධ්‍යාපනය කරගෙන යන්නේ. අපිට අභියෝග රැසක් ආවා මුලින්. අපි ශිෂ්‍යයන්ගේ සුපසාධන ගත්තොත් එහෙම අපිට මුලින්ම ආපු ගැටලුවක් මේ ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාර ගැටලු. නේවාසිකාගාර කියන්නේ නිකම්ම නවාතැන් පොලක් නෙමෙයි. ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාර කියන්නේ ශිෂ්‍යයන්ට පුළුවන් වෙන්න ඕන අධ්‍යයනය කරන්න, අධ්‍යයන කරන මානසිකත්වයක් හදාගන්න, ඉගෙනුම් හැකියාවක් ලබා ගන්න සමහර වෙලාවට අන්තර්ජාල පහසුකම් තියෙන්නේ. එහෙම තැන් තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම සමහර පාඨමාලා පටන් ගත්තට පීඨ තිබ්බේ නැහැ. දැන් අපිට කතා කරනවා කලින් ප්‍රතිපත්තිමේ කාරණා. අපි ප්‍රතිපත්තිමේ කාරණා මෙන්න මෙහෙම. අපිට ලැබෙන්නේ පීඨ නැති ඒ වුණාට පාඨමාලා පටන් ගත්ත විශ්වවිද්‍යාල. අපි ගත්තොත් ඌවෙල්ලස විශ්වවිද්‍යාලය, ඊළඟට මොරටු විශ්වවිද්‍යාලය. ඉතින් අපිට ලොකු අභියෝග රැසක් තියෙනවා මෙන්න මේ පාඨමාලා තියෙන පීඨ නැවත හදාගන්න. අපි නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, අපි මේ අවුරුද්ද ඉවර වෙනකොට ලබන අවුරුද්ද 2026 අයවැයට මේ සියලුම පාඨමාලා පටන් ගත්ත නමුත් පීඨ නැති සියලුම පාඨමාලා වලට පීඨ ලබා දෙන 2026 අයවැයෙන් යෝජනා වෙලා තියෙනවා. ඊළඟට ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, අපි විශ්වවිද්‍යාල ගත්තොත් එහෙම නේවාසිකාගාර ගැටලුව, පුස්තකාල. පුස්තකාල කියන්නේ අපිට නිකම්ම පොත් නෙමෙයි, මේ තමයි දැනුම මොළය. ඊළඟට සනීපාරක්ෂක සහ සෞඛ්‍ය පද්ධතිය. අපි ගත්තොත් එහෙම ආපනශාලා. අපි දකිනවා පාසල් අධ්‍යාපන වගේම ආපනශාලා හැමතැනම හොඳට නැහැ. ඒ නිසා අපිට මේ අභියෝග වලටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. ඊළඟ වෛද්‍ය මධ්‍යස්ථාන, ක්‍රීඩා. ශිෂ්‍යයන්ට අවශ්‍ය ඉගෙන ගැනීම පමණක් නෙමෙයි, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න වෛද්‍ය මධ්‍යස්ථාන වෛද්‍යවරු, ක්‍රීඩා, ක්‍රීඩාවලට ක්‍රීඩා පිට නිසා උපකරණ. ඊළඟට මේ විශ්වවිද්‍යාලවලට අන්තර්ජාල පහසුකම් අවශ්‍යයි. පිටරට විශ්වවිද්‍යාල සියල්ලම මේ වෙනකොට එකතු වෙලා පොදු විශ්වවිද්‍යාල පද්ධතියක් විදිහට තමයි තියෙන්නේ. අපි කරපු දේවල් මොනවාද? ගරු සභාපතිතුමියනි, 2025 වර්ෂයේදී අපි කිල්නොච්චි ඉංජිනේරු තාක්ෂණ සහ ජීව විද්‍ය පද්ධති තාක්ෂණ විද්‍යාපීඨය සඳහා මිලියන 491ක් යෙදෙව්වා. පුණු විශ්වවිද්‍යාල සමසෞඛ්‍ය විද්‍යාපීඨය සඳහා මිලියන 1660ක්, නැගෙනහිර විශ්වවිද්‍යාල සංවේදන හා ව්‍යාපාර පීඨ සඳහා මිලියන 701ක්, මෙයින් නවතින්නේ 2026 මොරටු විශ්වවිද්‍යාල ව්‍යාපාර පීඨ ගොඩනැගිල්ල සඳහා මිලියන 300ක්, ජයවර්ධන විශ්වවිද්‍යාල සමසෞඛ්‍ය විද්‍යාපීඨ ගොඩනැගිල්ල සඳහා මිලියන 800ක්, ඊළඟට වෛද්‍ය පීඨ සංවර්ධනයේ 2025 අපි කරපු දේවල්. කොළඹ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සඳහා මිලියන 5413ක් වියදම් කළා තියෙනවා. යාපන විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සඳහා මිලියන 649ක් අපි වියදම් කළා තියෙනවා. රුහුණු විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සඳහා මිලියන 2488ක් අපි වියදම් කළා තියෙනවා. දෙදස් විසිහයේදී. ඌව වෙල්ලස් විශ්වවිද්‍යාල වෛද්‍ය පීර සඳහා මිලියන 600ක්, නැගෙනහිර විශ්වවිද්‍යාල වෛද්‍ය පීරේ මහාචාර්යකක සඳහා මිලියන 300ක්, මොරටු වෛද්‍ය පීරේ මහාචාර්යකක සඳහා මිලියන 640ක් වැය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම්. අපි පේරාදෙණිය විශ්වවිද්‍යාල ජනරල පද්ධතිය අලුත් වැඩියක් කිරීම සඳහා මේ අසරේ 2025 මිලියන 1422ක් යොදවලා තියෙනවා. 1422ක්. මේක අවුරුදු 50කට එහා තියෙන ජනරල පද්ධතියක් නවීකරණය කළ යුතුයි. ශ්‍රීපාලි මණ්ඩපයේ අපි කතා කරපු මේ පුස්තකාල පහසුකම් සංවර්ධන සඳහා මිලියන 53ක් අපි යොදවලා තියෙනවා. මිලියන 53ක්. සබරගමු විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටිය සඳහා අපි මිලියන 121ක් යොදවලා තියෙනවා. ඊළඟට අපි මේ 2025 ඉතිරි මුදල් වලින් රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පහසුකම් සැකසීම සඳහා මිලියන 200ක් වියදම් කරලා තියෙනවා. අපි 2026 ගත්තොත් 2026 අපි වවුනියා විශ්වවිද්‍යාලයේ ගරු සභාපතිතුමනි, අපි වවුනියා විශ්වවිද්‍යාලයේ ආපන ශාලාව ගත්තොත් මේ වෙලාවේ විත්ති 4 විතරයි තියෙන්නේ. අපි ආපන ශාලා වැඩි දියුණු කිරීම සඳහා මිලියන 64ක් යොදවනවා. පෙරදෙන සමසෞඛ්‍ය පීඨයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාගාර සඳහා විද්‍යාගාර සංකීර්ණ ලබා ගැනීමට මිලියන 120ක් අපි යොදවනවා. වවුනියා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ගොඩනැගීම සඳහා මිලියන 45ක්. ඒ වගේම අපි පොදු විශ්වවිද්‍යාල පද්ධතියේ වෛද්‍යවරුන් අඩුකමක් තියෙනවා. වෛද්‍ය මධ්‍යස්ථාන සඳහා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරලා වෛද්‍ය මධ්‍යස්ථාන සඳහා සියලුම විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථාන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එකතාවක් ඇති කරගෙන තියෙනවා. වෛද්‍යවරුන් ඇතුළත් කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්. ඊළඟට අපිට තිබ්බ ලොකු ගැටලුවක් තමයි නේවාසික ආගාර ගැටලුව. අපිට මේ වෙද්දි පුළුවන් වෙලා තියෙනවා නේවාසික ආගාර 55ක් 2026 වර්ෂය සඳහා මිලියන 1500ක් වෙන් කරගන්න. එතකොට පුළුවන් 16000ක් 18000ක් විතර ශිෂ්‍ය ප්‍රමාණයකට නේවාසික පහසුකම් දෙන්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවුරුදු 50ක් විතර පරණ විශ්වවිද්‍යාලයේ 50ක් විතර පරණ නේවාසික ආගාරය අපි නවීකරණය කරගන්න බිලියන 1.5ක් යොදවනවා. ගරු සභාපතිතුමනි, මේ තමයි ඉතිහාසයේ එකවර නේවාසික ආගාර 55ක් දියුණු වෙන පළවෙනි වතාව. මේ තමයි පළවෙනි වතාව. ඊළඟට අධ්‍යාපනය සඳහා මුදල් බාධකයක් විය යුතු නැහැ. අපි ශිෂ්‍යාධාර මහපොළ සියල්ල වැඩි කරලා තියෙනවා. ඊළඟට අපි විශේෂිත දෙයක් අපි කරනවා. මොකද්ද? අපිට විදේශීය දැනුම අවශ්‍යයි. විදේශීය දැනුම ලංකාවේ ආර්ථිකයට, ලංකාවේ හියුමන් කැපිටල් එකට, මානව ප්‍රාග්ධනය ලබා ගන්න අපිට අවශ්‍යයි. ඒ සඳහා අපේ උපායෝපක්‍රම මෙන්න මෙහෙම තියෙනවා. 2025 ආවය යෝජනාවල විදේශීය විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව හැදෑරීම සඳහා මෙන්න මේ පාඨමාලා විශේෂිතයි. මේ පාඨමාලා අපි ගන්නේ ලෝකයේ තියෙන හොඳම විශ්වවිද්‍යාල වලින්. අපි ශ්‍රේණිගත කිරීම් තියෙන විශ්වවිද්‍යාලවල QS කියන විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව 500ට අඩු විශ්වවිද්‍යාල පාඨමාලා ගාස්තු, ආහාර, සෞඛ්‍ය රක්ෂණය, නේවාසික පහසුකම් රුපියල් මිලියන 20ක් දක්වා අවුරුද්දකට රුපියල් මිලියන 80ක් දක්වා මුළු කාලය සඳහා වැය කරමින් මේ වෙද්දි 32 දෙනෙක් පමණ ප්‍රමාණයක් ශිෂ්‍ය සංඛ්‍යාවක් අපිට මේ සම්බන්ධයෙන් අපි ඇතුළත් කරගෙන මූලික ක්‍රියාවලිය කරා ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් එහෙම අපිට ඊළඟට මෙන්න මෙහෙම දෙයක්. ශිෂ්‍යයා යනවා, දැනුම ගන්නවා, නැවත එනවා, අපි බැඳුම් කර ගිවිසුමකට එළඹෙනවා. එතකොට ශිෂ්‍යයාවිල්ලා නැවත අපිට සේවය කරනවා, අලුත් දැනුම අරගෙන. මේක තමයි අපේ එක ඉදිරි සැලැස්මක්, මේ දැනුම වැඩි කරගන්න. ඒ වගේම තමයි විශ්වවිද්‍යාල සුරක්ෂිත ගෞරවාන්විත තැනක් විය යුතුයි. තෘතීක අධ්‍යාපන ආයතනවල සියලුම හිංසාවන් වැළැක්වීම සඳහා අපි ඒකාබද්ධ ව්‍යුහයක් අපි හදලා තියෙනවා. ඒ වගේම තමයි අන්තර්කරණීය අධ්‍යාපනය, දැන් ලෝකයේ තියෙන විදිය අපි අන්තර්කරණීය අධ්‍යාපනය පාසල් අධ්‍යාපනයේ තියෙනවා. දැන් අපි සිසුන් අපි හතර ප්‍රමා පීඨ හතරකට සීමා කරපු මේ අන්තර්කරණීය, ඒ කියන්නේ විශේෂ අවශ්‍යතා සාහිත්‍ය සිසුන් සඳහා තියෙන බඳවා ගැනීම අපි මුළු විශ්වවිද්‍යාල පද්ධතියේ සියලු විශ්වවිද්‍යාලවල සියලු පීඨවලට අපි විවෘත කරලා තියෙනවා. මේක තමයි සුවිශේෂ අවස්ථාව ලංකාවේ තියෙන, මේක ජාත්‍යන්තරවත් කතා කරන ගරු සභාපතිතුමනි. ඒ වගේම පරිේෂණ සහ පශ්චාත් උපාධි, දැන් අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ ශ්‍රේණිගත කිරීම ගත්තොත් එහෙම ශ්‍රේණිගත කිරීමට බලපාන එක කාරණාවක් තමයි ඔච්චර පරිේෂණ ප්‍රමාණයක් සිද්ධ වුණාද කියන එක. නමුත් අපිට සංවර්ධන ඉලක්කට වලට යන්නත් පරිේෂණ සහ නවනීපැවුම් අපිට අවශ්‍ය වෙනවා.
ගරු නියෝජ්‍ය ඇමතිතුමා, ඔබතුමාට අතිරේක විනාඩි දෙකක් කාලයකුත් ලැබී තියෙනවා, තව විනාඩි 4ක් කාලයක් තිබෙනවා.
බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි සභාපතිතුමනි. හරි. ඉතින් මෙන්න මේ පරිේෂණ සහ සංවර්ධනය සඳහා අපි ඉතිහාසයේ වැඩිපුරම මුදල වෙන් වෙනවා. 2020 මිලියන 11500ක් වෙන් කරනවා. මෙන්න මේ ආයෝජන තමයි අපි කර්මාන්ත කරා, ගොවිපල කරා ගෙනියන්නේ. ගොවිපල සහ විශ්වවිද්‍යාලය, කර්මාන්ත සහ විශ්වවිද්‍යාල අතර තිබ්බ තාප්පේ බිඳ දාලා මෙන්න මේ අපි ආර්ථිකයේ තියෙන ලොකුම පිණිපානින්නේ මෙන්න මේ පරිේෂණ සහ සංවර්ධන ඉලක්ක මගින්. මෙන්න මේක අපි ඉතිහාසයේ ලබන සුවිශේෂී පිම්මක්, සුවිශේෂී ජයග්‍රහණයක්. ඒ වගේම තමයි අපි මෙතන කතා වෙනවා පුද්ගලික විශ්වවිද්‍යාල, පුද්ගලික අධ්‍යාපන ආයතන, උසස් අධ්‍යාපන ආයතන නියාමනය විය යුතුයි. අපි මෙන්න මේ සඳහා ප්‍රමිතිකරණය සඳහා 2026 දී මිලියන 40ක් වෙන් කරලා තියෙනවා. ඊළඟට විවෘත සහ දුරස්ථ අධ්‍යාපනය. ගරු සභාපතිතුමියනි, අධ්‍යාපනය නවතින්න බෑ පාසලෙන් විශ්වවිද්‍යාලෙන්. අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් වෙන්න ඕන ආයතන තුලත්. ඒ වුණාට මේ ප්‍රමිතිකරණයක් තිබිය යුතුයි සියලුම මේ විශ්වවිද්‍යාල පාඨමාලාව. ඒ නිසා අපි බාහිර උපාධි ආයතන සියල්ලම නවීන ලෝකයේ පවතින උපාධි වලට සමාන්තරද, රැකියා උත්පාදනයක් සිද්ධ වෙනවාද, සහ හියුමන් කැපිටල් එකක් මේ මානව ප්‍රාග්ධානයට මේ කොච්චර දුරට දායක වෙනවද කියන එක අපි සලකලා බලනවා මේ සියලුම පාඨමාලාව. ඒකෙන් තමයි අපි ඉදිරිපින්ම පණින්නේ. අපි නව ආයෝජනයක්, වියදම ආයෝජනයක් කරගන්නේ අධ්‍යාපනයට මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි ඩිජිටල් කරන ගැන කතා කළා. සියලුම විශ්වවිද්‍යාල අපි ෆයිබර් ජාලගත කරනවා. ඊළඟට ඩිජිටල් කරන යතේ කැලණි විශ්වවිද්‍යාලය ඩිජිටල් කරන සඳහා 2026 වර්ෂයට මිලියන 100ක් වෙන් කරලා තියෙනවා. ඊළඟට ශිෂ්‍ය පොලී රහිත ණය ඊ අවුරුද්දේ මිලියන 2785යි, 2026 වර්ෂයේ මිලියන 3057යි, 250ක මිලියන 250ක වැඩි කිරීමක් කරලා තියෙනවා. මේ අධ්‍යාපනය මුදල බාධාවක් නොවෙන්න ශිෂ්‍යයන්ට අවස්ථා ලබන්න. ඊළඟට අපිට බඳවා ගැනීම කරන්න බැරි වෙලා තිබ්බ 2022 ඉඳලා දැන් අනධ්‍යයන කාර්ය මණ්ඩලය, මේ තමයි කොඳුනාරටේ විශ්වවිද්‍යාලවල, අපි 2022 ඉඳලා නැවතිලා තිබ්බ අධ්‍යයන කාර්ය මණ්ඩල 1284කටත්, අනධ්‍යය කාර්ය මණ්ඩල 1868කටත්, මුළු 3152කටත් අවස්ථාව දෙන අතරතුර නව 307ක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අවසර දීලා තියෙනවා අපිට බදවා ගැනීම කරන්න.
ගරු නියෝජ්‍ය ඇමතිතුමනි, තව විනාඩියක් කාලයක් ඔබතුමාට තියෙනවා.
බොහොම ස්තුතියි. ඊළඟට ඊට අමතරව අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන, උසස් තාක්ෂණ ආයතනට අපි මහපොළ ශිෂ්‍යාධාර සමාන්තරව 5000 දක්වා වැඩි කරලා තියෙනවා. මේ අවුරුද්දේ අපි ගිය අවුරුද්දට වඩා 400ක, මිලියන 400ක වැඩි කිරීමකුත් ප්‍රාග්ධන වියදම් සඳහා යොමු කළා තියෙනවා. ඉතින් අපි මෙන්න මේ විදිහට උසස් අධ්‍යාපන අංශයේ කටයුතු සිද්ධ කරනවා නවීන තාක්ෂණයට අනුකූලව. අපිට මේ පැන නැගිච්ච කාරණා දෙක තුනකටත් උත්තර දීලා ඉන්න ඕන කියලා මම හිතනවා. එකක් තමයි වතු පාසල් සම්බන්ධයෙන් පැන නැගිච්ච කාරණාවක් තිබ්බා. දැන් අපි 2026 සඳහා ගොඩනැගිලි වලට විතරක් මිලියන 741ක්, ගුරුහිඟය නැති කිරීම සඳහා මෙන්න මේ වතු නිවාස, ගුරු නිවාස සඳහා මිලියන 465ක්. ඊළඟට ඉන්දියන් ආධාර වලින් වතු පාසල් 9ක නවීකරණ කටයුතු සඳහා මිලියන 236කුත් සපත්තු වවුචර් ලබා දීමටත් ලිපි දවුවේ සඳහා දීමනාව 300 අඩු සීලු පාසල් වලට සහ ගුරුවරු හිඟය සඳහා මේ ශ්‍රීපාද විද්‍යාපීඨයේ හරි මම අවසන් කරනවා ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මම අවසන් කරනවා ගරු සභාපතිතුමනි. මම කියනවා මම යෝජනා කරනවා අපේ මේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය ගන්න, අධ්‍යාපන කොටස ගන්න, මේකේ ප්‍රතිපත්ති මේ යෝජනා ටික එකින් එක කියවන්න. මම කියනවා ඔය වචන වලින් ගත්තත් මුළු අර්ථයෙන් ගත්තත් අපි මේ තියෙන සියලුම ප්‍රතිපත්ති මේ අවුරුද්ද කෙටි කාලයක් ඇතුළත නිම කරලා අවසන් බව අපි කියන අතරතුර ඔබට මේක ඔය ප්‍රතිපත්ති පොත බලපුවාම අපිට මව අවබෝධයක් ගන්න පුළුවන්. බොහොම ස්තුතියි කාර්ය ලබා දීම සම්බන්ධයෙන්. ඒ ඊටමතරව අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අපේ අධ්‍යාපන අමාත්‍යාංශය, සස අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට සහ විශ්වවිද්‍යාල ප්‍රතිපත්ති කොමිෂන් සභාව සහ සියලුම විශ්වවිද්‍යාලවලට සහ අපේ ශිෂ්‍ය ප්‍රජාවට මේ අපේ දැවැන්ත කාර්යභාරයට සහයෝගය දීම සම්බන්ධයෙන්.